ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ ඇමතුමා ඕඩර් ප්ලීස්. ඊට පෙර ගරු කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා මුල්ලාසිරිට. කතා කරන්න මන්ත්‍රීතුමා.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි සතුටු වෙනවා මේ වී සහ සහල් සම්බන්ධයෙන් ප්‍රදේශයකම මන්ත්‍රීතුමෙක් මූලාසනය ගැනීම ගැන පොළොන්නරුවේ. විශේෂයෙන්ම අපි කියන්න ඕන යම්කිසි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක්, චින්තනයක්, දැක්මක් ඇතුව තමයි රටක් ගමන් කර යුතු වෙන්නේ. ඒ වැඩසටහන අපිට පුළුවන් වුණා මහින්ද චින්තනය වැඩසටහන යටතේ රටේ තිබිච්ච මේ අද වගා කරන වගාබිම් එදා ත්‍රස්තවාදීන්ට යටත් වෙලා තිබුණා. විශේෂයෙන් අම්පාර ගත්තහම, මඩකලපුව ගත්තහම, පොළොන්නරුව ගත්තහම, අනුරාධපුරේ ගත්තහම මේවල ගොවීන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ තමුන්ගේ වගාබිම්වලට ගිහිල්ලා ඒ කටයුතු කරලා සැනසීමේ තමුන්ගේ ජීවන අරගලයේ යෙදිලා ඒ අවශ්‍ය කරන නිවසට අවශ්‍ය කරන ආදායම් මාර්ගයත්, ප්‍රදේශයට අවශ්‍ය කරන සංවර්ධනයත් කර ගැනීම සඳහා. හැබැයි 2005න් පස්සේ මහින්ද ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් කිරීමත් සමග විශාල ගොවිබිම් ප්‍රමාණයක් නිදහස් කරගෙන වගා කරන්න පුළුවන් වුණා. වගා කරලා ඒ වගාව ආරක්ෂා කරගන්නත්, වගාවට සාධාරණ මිලක් දෙන්න අපේ හෘද සාක්ෂිය මේ වෙලාවේ කතා කරන්න ඕන. එදා ඒ වකවානුවේ වී ගොවියට වී කිලෝ එකට කීයද ලැබුණේ? ඒ වී ගොවියා වී නිෂ්පාදනයේ අඩු මුදලකින් කරලා ලබා දුන්නහම ඒ වී නිෂ්පාදනයෙන් මෝල් හිමියා වී ටික මිලදීගෙන පාරිභෝගිකයාට මොනතරම් අඩුවට සහල් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණාද? අවුරුදු ගණනාවක් 2015 දක්වා ඉතා සාර්ථකව ආවා. 17, 18, 19 තාවා. හැබැයි මේ කාබනික කියන වචනය ආණ්ඩු පෙරලන්න, ජනාධිපතු ඉවත් කරන්න, ජනතාව ගොවීන් මහපාරට ඇදගෙන එන්න අපි නිකන් පාවිච්චි කරව බොහොම කෙටි කාලයක්. හරියට බැලුවොත් මාස 6යි. මේ මාස 6ට ලෝකෙ පෙරුණා වගේ තමයි ගොඩක් අය කතා කරේ. අපි දන්නවා රට තුල නියඟයන් එනවා, රට තුල ගම් වතුර එනවා, රට තුල ස්වභාවික විපත් එනවා, ගොවීන්ට මීට වඩා හරදර වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් වල රජයන් මැදිහත් වෙනවා. හැබැයි රජයක් පෙරලලා ජනාධිපති කෙනෙක් ඉවත් කරලා කරන්න 150ක් 60ක් අදටත් කතා වෙන්නේ බලපෑවේ කාබනික පොර. ප්‍රතිපත්තිය හොඳයි, ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු තිබුණා. හැබැයි අඩුපාඩු හදාගෙන අපිට යන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපි මතක් කරලා දෙනවා, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දොස් කියනවා, කොහොට්ටුවට දොස් කියනවා, රාජපක්ෂවරුන්ට දොස් කියනවා. හැබැයි එදා මහින්ද චින්තනයෙන් තමයි ගොවියා උඩට ආවේ. ගොවියට ආරක්ෂිතව වගාබිමේ වගා කරන්න පුළුවන් වුණේ, ගොවියට සාධාරණ මිලට ඒ තෙල් බේත් ටික අරගෙන සාධාරණ මිලට අර පාරිභෝගිකයාට සහල් දෙන්න පුළුවන් වුණේ. මම මේ කතාව මුලින් පටන් අරගෙන මම මතක් කරලා දෙන්නේ. ඊට පස්සේ මොකද්ද රටට වෙච්ච සංවර්ධනය? දැන් කොහෙවත් නැති පිට්ටනියක් අල්ලගෙන කතා කරනවා, නෙළුම් කුළුණක් අල්ලගෙන කතා කරනවා. වී ගබඩා 1000 ගාණක් හදන්න පුළුවන් වුණා. වී තාක්ෂණය දියුණු කරලා නවීන තාක්ෂණයේ මෝල් මේ රට තුල ඇති කරන්න පුළුවන් වුණා. ඒ වගේම ව්‍යාපාරිකයෝ ගණනාවක් මේ රට තුල ඇති කරන්න පුළුවන් වුණා. ආර්ථික වර්ධන වේගය ගෙනියන්න පුළුවන් වුණා. අද ගොඩක් අය කතා කරන්නේ විපක්ෂයේ ඉන්න අය මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයේ සංචාරක ආදායම අපි මෙහිට වඩා වැඩි කරනවා කියලා. සංචාරක ආදායම 2-3 ගුණයකින් වැඩි කරනවා කියලා. අපි සංචාරක ආදායම වැඩි කරන්න ගත්තෝ ඒ ඉලක්කය සහ ඒ ගත්තු වගකීම 2005 ඉඳලා. අපිට අම්පාරට සංචාරකයා යවා ගන්න බැරි නම් එතන යුද්ධයක් නම්, අපිට පොළොන්නරුවට සංචාරකයා බයක් නැතුව ඇවිද්දවන්න පුළුවන්කමක් නැත්නම් එතන යුද්ධයක් නම්, රටේ සැරින් සැරේ ඇඳිරි නීතිය වැටෙනවා නම් එහෙමත් නැත්නම් මාර්ග බාධක වැටිලා තියෙනවා නම් එහෙමත් නැත්නම් වෙනත් රටවල් වල සංචාරකයින්ට ඒ රටවල් වලින් මේ රටේ සංචාරය කරන්න එපා කියනවා නම් අපි මේව හදලා වැඩක් නැහැ මතක තියාගන්න ඒ සියලු දේ නැති කෙරුවා මාර්ග බාධක නැති කෙරුවා ඒ සියලු දේ නැති කරලා ආර්ථික වර්ධන වේගය උඩට අරගෙන අධිවේගී මාර්ග හදලා සංචාරකයට පැය ගාණක් ඇතුළත එහා මෙහා යන්න පුළුවන් වාතාවරණයක් හැදුවා ඒ හදලා විතරක් නැවතුනේ නැහැ මම මේ කතා කරන්නේ ගරු මූලාසනයේ മന്ത്രിතුමනි මම මර්ධගහමුල දියුල පිටියේ ජනතාව නියෝජනය කර මහජන නියෝජිතේ එදා මන්නාරම නිදහස් වෙද්දි උතුර නිදහස් වෙද්දි මන්නාරමට පුත්තලමට උතුරට ළඟපාත වෙච්ච තිබිච්ච බස්නාහිර පළාතේ කෙරවල මෙට්‍රික් ටන් 15000කට 20000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් දැවැන්ත ගබඩා සංකීර්ණයක් ඉදි කරලා දුන්නා. ඒව තමයි අපි ඉලක්කගත කරේ. ඒ ගබඩා සංකීර්ණේ අපිට හරියට කන්න දෙකක් වී ගබඩා කරගන්න බැරුව ගියා. 2014 හදලා ඉවරුනේ. 15 මම මේ පාර්ලිමේන්තු නියෝජනය කරද්දි මම විපක්ෂ මන්ත්‍රීවරේ එදා හිටපු ඒ ආර්ථික කටයුතුත් ඒ වගේම එදා හිටපු වෙළඳ ඇමතිවරුත් පස්සේ ගිහිල්ලා මම කිව්වා කරුණා කරලා මේ ගබඩාවට වී ගෙනල්ලා පුරවන්න. එදා කෘෂිකර්ම ඇමතිවරයා ළඟට ගිහිල්ලා මම කිව්වා අද ඇමතිවරු වාඩි වෙලා ඉන්නවා විපක්ෂේ එදා ආණ්ඩුවේ මම හර්ෂ මන්ත්‍රීතුමාට එදා ඇමතිවරේ එතුමා තමයි වීමෝල් හිමියන්ට ණය ආධාර එහෙම නැත්තම් මුදල් දුන්නේ බිලියනයකට වඩා මුදල් දෙද්දි මං කිව්වා පොඩි මුදලක් මේ මර්ධගහමුල ඒ කර්මාන්ත කරුවන්ට එන්න මොකද එතන සුළුහා මැද පරිමාණ කර්මාන්ත කරුවෝ හිටියේ 100කට වැඩිය මෝල් හිමියෝ හිටියා ඔබතුමා දන්නව ඇති එදා පොළොන්නරුවේ ගොවියෝ එහෙමත් නැත්තම් පොළොන්නරුවේ ඒ වගා කරන අය අනුරාධපුරයේ වගා කරන අය වීටික අරගෙන ආවේ මර්ධගහමුලට රටේ හාල් මිල නියම කරේ මර්ධගහමුල මෝල් හිමියා එදා ප්‍රකාශයට පත් කරේ අර මැනින් මාකට් එකේ එහෙමත් නැත්නම් මිල ගණන් කියනවා වගේ මර්ධගහමුල සහල් මිල කියලා තමයි එදා මිල නියම කරේ. එහෙම තත්වයක් තිබිච්ච මෝල් පද්ධතිය කඩාගෙන වැටුණා. අපි දන්නවා එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් අතර මේ විශාල මෝල් ටිකක් ගිහිල්ලා ඒ මෝල් හිමියෝ අද මේක ව්‍යාපාරය තමුන්ගේ ඒකාධිකාරයක් කරගෙන තියෙනවා අපි දන්නවා. හැබැයි එහෙම එක එක්කෙනාට ඕන විදියට හැසිරෙන්න ඉඩ නොවිදි වෙළඳ අමාත්‍යංශයත් කෘෂිකර්ම අමාත්‍යංශයත් බද්ධ වෙලා මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ නිසා ආර්ථිකය ඒගත්තු ණය වලින් හදපු දේවල් තුල ගබඩා කරන්නේ නැතුව එහෙම නැත්නම් ආර්ථිකයට සහයෝගයක් දෙන්න ඒවා පාවිච්චි කරන්නේ නැතුව මේ 1 2 3 අල්ලගෙන මේ සභාවත් නොමග යවලා ජනතාවත් නොමග යවලා ජනමනසර විකෘතියක් ඇතුළත් කරලා අපි මේ දෙකට්ටිය දෙපැත්තට වෙලා බෙදාගෙන කෑ ගහ ගන්නවා නම් ඒක මෝඩකම. දැන් සංචාරකයෝ ලක්ෂ 2ක් විතර එනවා මාසෙට. මම දැක්ක ගිය මාසේ ලක්ෂ 2කට වඩා ප්‍රමාණයක් ඇවිල්ලා. ඒ සංචාරකයා කන්නේ පිටරටින් ගෙන හාල් නම්, ඒ සංචාරකයා කන්නේ පිටරටින් ගෙන මස් මාංශ නම්, ඒ සංචාරකයා පරිභෝජනය කරන්නේ පිටරටින් ගෙන බිත්තරේ නම් අපි තීන්දු කර ගන්න ඕන මේ රජය තුල අපි මොකද්ද කරලා තියෙන්නේ? කෘෂිකර්ම ඇමතිතුමාට පුරෝගතනය කරලා ඒ වැඩ කටයුතු කරන්න බැරි නම් වෙළඳ ඇමතිතුමාට කෘෂිකර්ම ඇමතිතුමා එක්ක කතා කරලා මේ ආනයනික භාණ්ඩ මේ රට තුර නිෂ්පාදනය කරගන්න උදව් කරන්න බැරි නම් මන් දන්නේ නැහැ ඒක කොහෙටද ගිහිල්ලා තියෙන්නේ. අපි දන්නවා අපි ඇමතිවරු පුද්ගලිකව හම්බෙනවා. අපි කතා කරනවා. අපි යෝජනා කරනවා. අදටත් මේ මොහොතෙත් මේිට පැය භාගයකට ඉස්සෙල්ලත් මම වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමාට කතා කරලා කිව්වා අදාළ නිලධාරී ටික කරුණා කරලා එවන්න. මම ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙනවා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා. එතුමාට අදාළ ශේෂ්ත්‍රයක් නෙමෙයි. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. මේ පස්සේ ජනාධිපති උපදේශකතුමාගෙන් ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලීම් කරා. ඒ ඉල්ලීම් වලට අනුව බස්නාහිර පළාතට ඒ පළාත තුල තියෙන වී ගබඩාවල වී ගබඩා කරන්න සම්පකාර සමිති හරහා සම්පකාර දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙලක් හදලා දුන්නා. නිලධාරී වගකීම් ගන්න බයයි. නිලධාරී වගකීම් ගන්න දෙතුන් පාරක් කල්පනා කරනවා. මොකද්ද මේ නිලධාරී වාදේ? නිලධාරියට ඇමතිවරයා කියනවා නම් ආණ්ඩුකාරවරයා කියනවා නම් රජයේ ප්‍රතිපත්ති ආහාර සුරක්ෂිතා ප්‍රතිපත්ති කියලා කමිටුවක් තියෙනවා නම් ඇයි මේ නිලධාරීන් තවත් ලිපිගොනුවක් තවත් මේසෙකට ගෙනියන්න එක්කෙනෙක් ඒ මේසෙට ලිපිගොනුව ගෙනත් දෙනකම් බලන් ඉන්නවා අනිත් එක්කෙනා ඒ මේසේ ලිපිගොනුව අරන් යනකම් බලන් ඉන්නවා අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද මම ගිය නොවැම්බරේ දෙසැම්බරේ 2023 ඉඳලා තමයි මේ ඉල්ලීම කරේ කරුණා කරලා වී ගබඩා කරගන්න උදව් කරන්න මම දන්නවා මෙහෙම තත්වයක් වෙනවා කියලා මෝල් හිමියන්ට මුදල් නැහැ ජනාධිපතිතුමා දැනට මාසයකට එකහමාරකට උඩදී බැංකු ශේෂ්ත්‍රය අය ගෙන්නලා මේ වී අලෙවි මණ්ඩලය අය ගෙනල්ලා කෘෂිකර්ම ඇමතුමා වෙළඳ ඇමතුමා තියලා මේ බැංකු ශේෂ්ත්‍රය අයට කිව්වා කරුණාකර මේ අයට වී ගබඩා කරගන්න මුදල් නිදහස් කරන්න මුදල් ගත්තේ කවුද මුලස මේ මන්ත්‍රීතුමනි විමුදල් ගත්තේ කවුද මහ පරිමාණ මෝල් හිමියෝ ණය නැහැ රටේ ඒගොල්ලන්ගේ බැංකුවල තියෙනවා ස්ථිර තැන්පතු අන්න ඒගොල්ල ගත්තා හැබැයි පහුගිය ආර්ථික අර්බුදයේ කාලේ පහුගිය තිබිච්ච කොවිඩ් වසංගතයේ කාලේ තමුන්ගේ මෝලට වීරොලිය වී ලොරියක් ගෙනල්ලා කොටලා සල්ලි කරපු මිනිස්සු අද බංකොලොත් ඒ බංකොලොත් මිනිහට බැංකු ණය ගෙවා ගන්න බෑ ඒ නිසා බැංකු කිව්වා සුළුහා මැදි පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 90% බංකොලොත් ඒ හින්දා ඒගොල්ලන්ට සල්ලි දෙන්න බෑ දැන් සල්ලි දෙන්නේ කාටද දැන් සල්ලි දෙන්නේ මහ පරිමාණ අය 7-8 දෙනාටයි සල්ලි දෙන්නේ අතරමැදි වී ගබඩා කරන අයටයි ඔබතුමා දන්නවා අතරමැදි වී ගබඩා කරන අය කොච්චර ඉන්නවද කියලා පොළොන්නරුවේ අපි දන්නවා අතරමැදි වී ගබඩා කරන අය කොච්චර ඉන්නවද කුරුණෑගල අපි දන්නවා අතරමැදි වී ගබඩා කරන අය කොච්චර ඉන්නවද අනුරාධපුරේ ඒ නිසා මේවා නියාමනය කරගන්න බැරි නම් අපි ෆේල් මේවා හොයාගන්න බැරි නම් වැඩපිළිවෙලක් හදන්න බැරි නම් අපි ෆේල් ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා උත්සාහ කරා කෘෂිකර්ම ඇමතුමා උත්සාහ කරා නමුත් සමහරෙකුට ඕන වෙලා තියෙනවා වැඩි හරියක් පිට රටින් ගෙන්නන්න ඒ නිසා සංචාරකයා එනවා මේ රටේ කාමරේ ගන්නවා මේ රටේ කාමරේ අරගෙන හෝටලින් කාපුවාම මේ රටට එන්න තියෙන 100%ක් ආදායමෙන් 75%ක්ම නැවත බිත්තරේටයි හාල් ටිකටයි මස් මාළු ටිකටයි එහෙමත් නැත්නම් වෙනත් පාවිච්චි කරන දේවල් වලටයි ගිහාම අපි IMF එකට කවදා මේවට උත්තර දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන මේ සහයෝගය අපි තුල කලමනාකරණය කරගන්න බැරි නම් අපිට අර කිව් ආකාරයට අපේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගන්න බැරි නම් ඒ ව්‍යාපාරිකයා රැකගෙන රටේ ආර්ථිකය වැඩි කරගන්න මේ රටින් වෙනත් රටවල් වලට යන මුදල් ටික අපිට ඉතුරු කරගන්න බැරි නම් අපි ෆේල් ඒ නිසා මම ඉල්ලනවා ගෞරවයෙන් මේක විසඳන්න දෙතුන් කට්ටුවක් ඇති මුළු මහත් ආණ්ඩුවක් ඕනේ නැහැ මුළු මහත් කැබිනට් එකක් ඕනේ නැහැ මේ දෙතුන් කට්ටුව කරුණා කරලා මේ ජනාධිපතිතුමා දෙන උපදෙස් අනුව මේ ජනාධිපතිතුමා කියන දේ අනුව මේ රටේ මේ ආර්ථිකය හදා ගන්න ඕන නම් තමුන්ගේ පෞද්ගලිකත්වයෙන් ඉවත් වෙන්න තමුන්ගේ පෞද්ගලිකත්වයෙන් කරුණා කරලා ඉවත් වෙන්න ඉවත් වෙලා තමුන්ගේ ව්‍යාපාර වලින් ඉවත් වෙන්න මන් දන්නේ නැහැ වෙළඳ ඇමතුමාට මෝල් තියෙනවද කෘෂිකර්ම ඇමතුමාට වගාබිම් තියෙනවද මම දන්නේ නැහැ ඒවා නමුත් අපි ඉල්ලා හිටිනවා කරුණා කරලා මේ රජය තුල කටයුතු කරද්දි විනිවිද භාවයකින් යුක්තව මේ තියෙන ප්‍රශ්නෙට මොකද මම මෙච්චර කතා කරන්නේ මේ සුළුහා මැද පරිමාණ ව්‍යාපාරිකයෝ එදා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ඔබ තමුන්නාන්සේ දන්නවා අනුරාධපුරයේ ගොයම් කැපුණේ දැන් මීට මාස ගණනාවකට උඩදී
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
පුත්තලමේ ගොයම් කැපුණේ මීට මාස ගණනාවකට උඩදී ජනවාරි මාසේටත් එහයින් තමයි මන්නාරමේ ගොයම් කැපුණේ කුරුණෑගල ගොයම් කැපුණේ මීට මාස ගණනාව උඩදී එදා වීමිල රුපියල් 90යි හැබැයි මේ සුළු මැද පරිමාණ ව්‍යාපාරිකයාට මෝල් හිමියට ගන්න පුළුවන් ලොරියයි නැත්තම් දෙකයි ගන්න පුළුවන් වී ලොරි හැබැයි අර ගබඩා පුරෝ ගන්න පුළුවන් ඇයි ණය ටික හම්බෙන්නේත් මුදල් ටික ලැබෙන්නේත් අතරමැදියටයි එහෙමත් නැත්තම් මහ පරිමාණ මීහටයි අපි මොකද්ද සුළුහා මැද පරිමාණ ව්‍යාපාරිකයාට කරපු උදව්ව බැංකුවේ මිනිස්සු දිහා බැලුවේ නැහැ ආණ්ඩුවේ මිනිස්සු දිහා බැලුවේ නැහැ ඒ මිනිස්සු දිහා කිසිම කෙනෙක් බැලුවේ නැහැ වී අලෙවි මණ්ඩලයට කියවගෙන මුදල් නැහැ කියලා මුදල් අමාත්‍යාංශයට කියපුවාම කියනවා අපි දීලා තියෙන්නේ කියලා කඹ ඇදිල්ලක් ගියේ ඒකෙන් මොකද්ද සිද්ධ වුනේ අද වෙද්දි 90ට තිබිච්ච වී 110ට 15ට 20ට 25ට ඇවිල්ලා අද වෙද්දි 110ට 15ට 20ට 25ට ඇවිල්ලා අද තියෙන්නේ මං හිතන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ විතරයි බොහොම ටිකක් වී මිලදී ගන්න තව මාසෙකින් එහෙමත් නැත්නම් සතියකින් දෙකකින් ඉවරයි ඉවරයි ඒ නිසා මම තවමත් උත්සාහ කරනවා ඒ නිසා තමයි මම මේ විවාදේ පටන් ගද්දිත් හිටියේ දියුල පිටියේ මම මේ විවාදේ යන අතරතුර කිව්වා මට කරුණා කරලා විනාඩි 5ක් 10ක් කොහොම හරි අරන් දෙන්න දැඩි වේදනාවකින් කතා කරන්නේ අද වෙද්දි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගණනාවක් ලක්ෂ 10 ගත්තු බැංකු ණය ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ලක්ෂ 50ට 60ට 75ට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නා නම් රජයෙන් සහයෝගයක් දුන්නා නම් ඒ මිනිස්සු උඩට එනවා ඒකට උවමනාව ජනාධිපතිතුමාට ආණ්ඩුවට තිබුණත් ඇතැම් අයගේ පටු මතිමතාන්තරින්ද උවමනාවන් ඉඳ එදේ කරගන්න බැරුව ගියා මම ස්තුතිවන්ත වෙන්නේ එකයි බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමාට මං ආණ්ඩුකාරතුමාගෙන් කරපු ඉල්ලීම ප්‍රසන්න ඇමතුමා දිස්ත්‍රික්
නායකයාගෙන්
ඒ අනුව මට විනාඩියක් දෙන්න මං අවසන් කරන්න ඒ ඉල්ලීමට අනුව මේ වෙද්දි 80%ක් විතර මට තාමත් විශ්වාස නැහැ 80%ක් විතර ඒ ප්‍රයත්නේ පළ දරාගෙන එනවා ඒ නිසා මං නිලධාරින්ගෙන් වී අලමණ්ඩලේ සභාපතිතුමාත් ඒ වගේ සමපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමත් ඒ නිලධාරින්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා තමුන්ගේ වගකීමට එහා ගිහිල්ලා හරි දැන් බය වෙනවනේ ගොඩක් අය නීති රීති වැඩි උසාවි වැඩි නඩු වැඩි මේවා වැඩි කියලා තමුන්ගේ හෘද සාක්ෂියට එකඟ වුණා වැඩ කරන්නේ තමුන්ගේ සාක්කුවට කීයක්වත් එන්නේ නැහැ ඕනේ නැහැ කියලා හිතලා නම් වැඩ කරන්නේ තමුන්ට මේ වැඩ කරන්න පුළුවන් ඒ නිසා මේ ප්‍රමාණයේ වැඩ කටයුත්ත මේ කෘෂිකර්ම ඇමතුමාගේ මැදිහත් වීමත් ජනාධිපතිතුමාගේ වැඩියත් වීමත් ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීමත් නිසා වෙන දෙයක් නිසා කරුණා කරලා මේ ගබඩාව පුරව ගන්න අඩුම තරමේ මෙට්‍රික් ටොන් 20000 නෙමෙයි 5000ක්වත් පුරව ගන්න මේ සහයෝගය දෙන්න කියන ඉල්ලීමත් මේ වීඅලෙවි මණ්ඩලයේ සම්බන්ධයෙන් අද ගෙනාපු විවාදයට එක්වීම මා ඉල්ලා සිටිනවා බොහොමත්ම ස්තුතියි
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා
මූලාසන ඔබවන ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ කාලෝචිත යෝජනාවක් ඒ වගේම ආණ්ඩුවැත්ත නියෝජනය කරමින් ඉන්දික අනුරුද්ධ අපේ ගරු අමාත්‍යතුමා සුවෙන් විවේචනයකින් පස්සේ කතාව ආරම්භ කරන්න ලැබීමත් මම හිතන්නේ සුබකට සලකනවා මම හිතන්නේ හැමද අද කතා කරමු කාගේත් අවධානය කවුරුත් කතා කරමු කාරණා සියල්ලම ගත්තාම හොඳ වැඩසටහනක් අපේ රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමා කාලෝචිතව මේ කාරණේ ගෙනාවා මේක හැබැයි වාර්ෂිකව ආයවැය ඉදිරිපත් කරනවා වගේ මේකත් වාර්ෂිකව කරන්න වෙලා හැම වසරකම වීමිලදී ගැනීම වීමිල ස්ථාවර කිරීම ගොවියරක ගැනීම කියන කාරණේ වෙනුවෙන් අපිට හැමදාම විවාද කරන්න කතා කරන්න තත්ත්වෙට මෙරටේ පත් කරලා තියෙනවා එතකොට හැම කෙනෙක්ම මේ පාර්ලිමේන්තුවේ කතා කරන හැම කෙනාම මන්ත්‍රීවරයාත් ඒ වගේම විෂය භාරයේ ඉන්න අමාත්‍යවරයාත් හැම කෙනෙකුටම තියෙන උමනාව තියෙනවා නම් මේ මිල ආරක්ෂා කරලා ගොවියා රැක ගන්න ඇයි මේක ක්‍රියාත්මක නොවෙන්නේ අපිට තියෙන ගැටලුව මෙතනයි ඒ නිසා ගොවියට හැමදාම දැන් අල්පේ අමතුතුමා කිව්වා වී පිරිවැය පිටවෙන කතා කරා එතුමා කතා කරන්නේ උඩවලවේ අපේ ගොවියොන්ගේ වැඩි අස්වැන්නක් ලැබෙනවා එතකොට උඩවලවේ ගොවියගේ අස්වැන්න දිහා බලාගෙන පිරිවැය ගණනය කරනවා නම් ඒක විශාල අසාධාරණයි එතකොට උඩවලවේ ගොවියගේ අස්වැන්නට අනිත් දිස්ත්‍රික්කවල ඉන්න ගොවියා ළඟා කරවන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරලාද මේ කතා කරන්න කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තේ සම්බන්ධව ඉන්න අපේ ඇමතුමාලා සිල් දෙනාගෙම කියන්නේ උඩවලවේ ඒ ගොවියා ලබන අස්වැන්න කොහොමද ලබන්නේ? ඒකට අපිට වෙනස් කරන්න බැරි එකම කාරණේ හේතින පස විතරයි. අපේ රටේ සමස්තයක් විතර ගත්තාම කාලගුණික කටයුතු සියල්ලම වගේ සමානව තමයි අපේ ලංකාව පුරා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි උඩවලවේ පසේ හැරුණාම වෙනසක් තියෙනවා නම් අරුණාම අනිකුත් සියල්ලම සමාන විය යුතුයි. ඒ නිසා උඩවලවේ ගොවියා මෙට්‍රික් ටොන් 8කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නකොට පිරිවැය අඩු වෙනවා. හැබැයි අනිත් පැතිවල ඇයි මේක ලබා ගන්න බැරි? ඒ නිසා උඩවලවේ ගොවියා ගබ ගන්න බීජය මොකද්ද? උඩවලවේ ගොවියාට බලපාන පස මොකද්ද? ඒ කට්ටියගේ පොහොර මොනවාද? ඒ කට්ටිය වගා කරන ක්‍රමවේදය මොකද්ද? ඒ කට්ටිය ඒ සදා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක හරියට පරීක්ෂා කරලා බලලා අනිත් තැන්වලට ඇයි අනුයුක්ත කරලා නැත්තේ? ඒ නිසා මේ අස්වැන්න ගන්නවා නම් අපේ පිරිවැය විශාල වශයෙන් පහළට ගේන්න ඕනේ. හැබැයි මේ පිරිවැය එතන ගෙනල්ලා නැතුව අපි කටයුතු කරගෙන අද සාධාරණ කරන්න හදනවා මේ විල දී ගැනීමට මැදිහත් වීම ආණ්ඩුව. අද හම්බන්තොට වී ටිකක් විල දී ගන්න මේ මිලියන 50ක් මේ වෙන් කරලා පුළුවන්ද මේ රටේ මේ 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 කෝටි 50ක් වෙන් කරලා පුළුවන්ද මේ සම්පූර්ණ මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න? අද දැක්කා මේ වී මෝල් ලිම්බිය 3 දෙනෙක් ගැන බයිනෝ ඒ කට්ටියත් මෙරටේ පුද්ගලික ව්‍යාපාරි. මම නම් කොහේරවත් ඒ කට්ටිය බයි. අද ඒ මෝල් තුන තිබුණා නම් අද මේ ගොවියට නන්නේ තර වෙනවා. මේ ගොවිය විශාල අපහසුතාවයකට පත් වෙනවා. ඕනෑම පුද්ගලික ව්‍යාපාරිකයෙක් තමන්ගේ ලාභ තීරු වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒක සාධාරණයි. මේ වී මෝල් ලිමියට සාධාරණයි. වී ගොවියට සාධාරණයි. හැබැයි වී මෝල් ලිමියා විසින් මී මෝල් වී වගා කරුවා පාගාගෙන කටයුතු කරන්න ඉඩ දී රජය ඔබතුමාලගම ක්‍රමවත් වැඩ පිළිවෙලක්
සකස් කරලා නැති නිසා තමයි අද මේ තත්ත්වය තියෙන්නේ. ඉතින් අපි අර මෝල්ලිමියදියා වෛරෙම්බල් හරි යන්නේ නැහැ. කටේ විශාල ලාභ තීරුවක් දාපන අපිට බොහොම පැහැදිලිව පේනවා. වී කිලෝ එක පහුගිය කාල සීමාවේ දැන් අද අනුරාධපුරදී දැන් අපේ ඉස්සර කතා කරපු අමතුමා කිව්වා අනුරාධපුරෙන් බී මිලදී ගැනීමට අපි ඉදිරිපත් වෙන්නේ නැහැලු. වී එන්නේ කොහෙද? අද අපේ වී අරගෙන ඉවරලා විකුණුලත් ඉවරයි හුඟක් ගොවියෝ. අර එදා වේල පියමා ගන්න නැත්තම් වී ටික අඩුමතරම භූතයාගේ කුලියවත් දී ගන්න බැරි වෙන ගොවි විශාල ප්‍රමාණයක් තමයි අපේ ප්‍රදේශවල ඉන්නේ. ඒ කට්ටියගේ වී ටික කොහොමද ගබඩා කරලා තියාගන්නේ? ඒ කට්ටිය කපලා මේ අනිත් පැත්තට භූතයාගේ කුලිය ගෙවන්නම් වී ටික විකුණ ගන්න ඕනේ. ඒ නිසා තමයි 75 පටන් ගත්තේ අනුරාධපුරේ වී නෙලන කාලේ මිලදී ගැනීම. ඒතකොට ඒ කාලේ අරගෙන ගිහිල්ලා වී ටික ගොඩ ගහගත්තා. රජයට අපි කතා කරා අපි කතා කරේ නොවැම්බර් මාසේ කතා කරේ වී බිල සම්බන්ධව මැදිහත් වෙන්න කියලා රෝහණ බණ්ඩාර මේ පාර්ලිමේන්තුවේ කුෂිකාර මැතිවරයාගෙන් කතා කරේ නොවැම්බර් මාසේ වී බිලට මැදිහත් වෙන්න කියලා. හැබැයි අස්වැයා ගියාට පස්සේ තමයි වැඩේ කරන්නේ. එනිසා ඒ කඩේට කරලා දැන් විවිධ දේවල් කිව්වට වැඩක් නැහැ. ඒ නිසා මේකට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන එක මේ එක කන්නට දෙකට නෙමෙයි. මේක ඉතිහාසයේ පුරාවට මේ රටේ සහ අනාගතයේ පුරාවට මේ රටේ අපේ ප්‍රධාන ආහාර වේල බත. ඒතකොට බත නම් මේ රටේ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මේ ගොවියා මේ අකමැත්තෙන් හරි පාඩු පිට පාඩු විඳ විඳ තමන්ගේ දේපල ටික බැංකුවලට සින්න වෙවි. මේ ගොවියෝ මේක අතාරින්න නැතුව කටයුතු කරගෙන යන්නේ ඇයි ඒ? මේ රටේ අත්‍යවශ්‍ය ආහාර වේල සපයන්න සහ මේ රටේ වෙන වෘත්තියක් නැහැ. වෘත්තිය තුල ගණන් හදලා දැන් අමුතුමා කියනවා අහවල් පිරිවැ ඇතුළ ගත්තාම මේ කටින මෙච්චරයි දීන් දින එක කියන්නේ ඇලු එතුමා කිව්වොත් එහෙම තවත් වීමිල පහලට ගෙනෙන්න. මොකද්ද මේ කතාව? වීමිලට මේ රුපියල් 5000ක් අද හාල් මෝල්ලිමියට රුපියල් 50කට වැඩි නාඩු කිලෝයකින් හාල් කිලෝයකින් ලාභේ දිනනවා. එතකොට ඒක ලබනකොට මාස 6-30 කුඹුරට කමුරුලා මහන්සි වෙලා තමන්ගේ දෙඩිය 10ඩිය ඔක්කොම වපුරලා වගා ගන්න අස්වැන්නේ රුපියල් 5ක් අරගෙන නැද්ද? එමෙතුමා මේ කටියට දෙන්න බෑ ඊට වැඩි වටිනාකම. මේ කට්ටිය ජීවත් වෙන්න ඕනේ මාසයක් මේ මස්වැන්න නෙල්ලෙන වී කිලෝ ටිකෙන් තමයි තමන්ගේ ඉතුරු කාල සීමාව ජීවත් වෙන්න ඕනේ. තමන්ගේ දරු බවුල නඩත්තු කරන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපන සීල සැබෑ කරවන්න ඕනේ. සෞඛ්‍ය කියන සාරණ සියල්ලම සැබෑ කරවන්න දින අටේ පැහිලා ගත්තාම එන මුදලෙන් විතරයි. ඒ කට්ටිය වෙන දේවල් නැහැ. මේ අනිත් කට්ටියට නම් තව තව ව්‍යාපාර දෙන්න පුළුවන්. බැංකු ඩිපොසිට් වලින් සල් දෙන්න පුළුවන්. මේ ගොවියන්ට කිසිම දෙයක් නැහැ. ඒ නිසා සාධාරණ මැදිහත් වීමක් තුල ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක පුතුමාලා කියන හැම දෙයක්ම පයිලට් ප්‍රොජෙක්ට් විතරයි. දැන් අපේ ඇමතුමා අර එළවලු වර්ග වට්ටෝරුවම කියාගෙන ගියා මෙතන. ඒ වට්ටෝරුවම කියලා මේ ඔක්කොම නගා සිටුවන්න අලුත් දේවල් අලුත් තාක්ෂණය මුසු කරනවා කියලා මෙතුමා කිව්වා. ඒක ඇවිල්ලා පයිලට් ප්‍රොජෙක්ට් විතරයි. කාට හරි තමුන්නාඳලක් දේශපාලන හිතවතුන්ට මොනවාරි දෙයක් දීලා අර ගෘහස්ත වගා කිරීම මේකක අපි දැන් දේශස්ත දෙනවා අපි දැකිලා තියෙනවා. හැබැයි කීයක් ඒ වෙනකොට ඇත්තටම වගා කරනවද කියලා පුතුමාලා බලලා තියෙනවද? ඒ දීපුවට රජයේ වීදම් කරපු මුදල් මේ රටේ හැම පාරිභෝගිකයෙක්ම මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම ණය වශයෙන් ගෙවමින් ඉන්නවා. ඒව අරගෙන ගිහලා වගා කරනවද? ඒව ටික නිවැරදි සුසු පුද්ගලයන්ට මේව ලැබුණේ කියලා හොයලා බලලා තියෙනවද? එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි රජය විශාල වශයෙන් වාර්ෂිකව අපි දන්නවා පළාත් සභාව මධ්‍යම රජය ඒ වගේම සියලු ආයතන විශාල වශයෙන් මේ රටේ කුෂිකර්මාන්තවරු මුදල් වෙන් කරන කැප කරන අපි දක්නවා. ඒ වගේ මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණේ විශාල රාජ්‍ය සේවක ප්‍රමාණයක් මේ රටේ කුෂිකර්මාන්තවරු ඉන්නවා. හැබැයි සැබැහිම කුෂිකර්මාන්තනේ මේ කටිය ලබා දෙන දායකත්වය මොකද්ද කියන ප්‍රශ්නේ අපි හරියට වඩාගෙන කටයුතු කරලා තියෙනවද? ඒ නිසා සැබැහිම මේ කටයුත්ත ජයග්‍රහණයකින් අවසන් කරලා ක්‍රමවත්ම මේක ඉස්සරහට ගෙන යන්න කටයුතු කර. දැන් අද මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ සාලෙන් සුවම් පෝස්ට් කරලා එතුමාලු කියනවා මහින්ද චින්තන වැඩපිළිවෙළින්දලු මේක ක්‍රියාත්මකුනේ කියලා එතුමා කියනවා. හැබැයි අපේ රටේ ඊට කලින් සහල් සුවම් පෝස්ට් දුන්නේ නැද්ද අපි? මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ විශාල අස්වැන්නක් ආ උතුරු නැගෙනහිර යුද්ධයට හිර වෙලා තිබිච්ච ගම්මානවල නැත්නම් ඒ ප්‍රදේශයේ වීවගා කරන්න පටන් ගත්තාස්සේ ඒ ටික ආපු එක අරුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා කොහෙද කියන්නකෝ අලුතෙන් වීවගා කිරීම වෙනුවෙන් මොකද්ද හදාපු ව්‍යාපෘතිය? එහෙම දෙයක් උන්නේ නැහැ. මහවැලිය ගෙනල්ලා ඉතිහාසෙ ඉඳලා DS ගෙනල්ලා මේ කටයුතු කරගෙන ආවා. ඒ ඇවිල්ලා තමයි අපි සහලින් සුවම් පෝස්ට් කියන ඉලක්කයට ආවේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒකට චෝදනා කරන්න එපා කියන නැත්නම් ඒකේ මාස 6ක කාරණයක් විතරයි. හැබැයි මේ මාස 6ට මුළු මේරටේ කුෂිකර්මාන්තේ මුඩු යටිකුරු කරානේ උස්සලා පොළොවේ ගැහුවානේ. ඒ මාස 6 වෙච්ච විපර්යාස නිසා අද එතුමාට යන්න උනා විතරක් නෙමෙයි මේරටේ කුෂිකර්මාන්තේ වැත්තටම වැටිලා තියෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් අපේ රටේ කුෂිකර්මාන්තේ වැදගත්ම කාර්යභාරයක් ඉෂ්ට කරලා දෙන්න ඕන ආයතනයක් තමයි කාලගුණ දෙපාර්තමේන්තුව. දැන් කාලගුණ දෙපාර්තමේන්තුව පහුගිය කාලේ පුරාවටම කිව්වේ මේ රටේ මැයි මාසේ වෙනකන් නියගයක් බලාපොරොත්තු වෙන්න කියලා. මෙන්න අද ලංකා පුරාවටම අදියේ ඉඳලාද වහිනවට වහිනවා. මේ මොන කරුමයක්ද කියන්නකෝ. මේ කාලගුණ දෙපාර්තමේන්තුවට හරියාකාරව කාලගුණ report එකක් දෙන්න බැරි නම් කොහමද ගොවිතැනක් කරන්නේ? අනිත් රටක දැන් අපි දන්නවා රටවල් වල යනවා. අද වහිනවා කිව්වොත් අහවල් පැයේ අහවල් වලට වහිනවා කිව්වොත් වහිනවා. ඒ වෙලාවට පායනවා කිව්වොත් පායනවා.
හැබැයි අපේ රටේ කරුමෙට මේ පුරෝගතන කරන ගොවියට විශාල වශයෙන් බලපාන තමන්ගේ මේ කෘෂිකර්මාන්තේ ගොඩනගා ගන්න අවශ්‍ය කරන කාලගුණ හරි වාර්තාවක් දී ගන්න පුළුවන් කාලගුණ දෙපාර්තමේන්තුවක් අපිට තියෙනවද? එක්ක ඒ කටිලේ කටිලේ තාක්ෂණය දෙන්න ඕන, ඒ කටිලේ කටිලේ දැනුම දෙන්න ඕන. ඒ දැනුම හරි මොකක් හරියක් එක්ක මේ දේවලුත් කෘෂිකර්මාන්ත නිතරම වැදගත්. ඉතින් ඒව නැතුව අපි මේ බලාගෙන ඉන්නවා. දැන් මේ නියගයක් ඇවිල්ලා මේ රටේ දැන් ඊගාව කාල කන්න කොහොමද යලකන්නේ, අපි ගොඩ දාගන්නේ කොහොමද කියලා බලාගෙන හිටියි. හැබැයි දැන් මෙන්න වහිනවා. ඒ වගේ මනිත් පැත්තෙන් පුතුමාලගේ දැන් අපි මම පාර්ලිමේන්තුවෙත් කතා කළා, කෘෂිකර්ම කමිටුවෙත් කතා කරා, වතුර ගිහසරේ නිකුත් කරන්න ඉක්මන් කරන්න කියලා කිව්වා. ඒක කරේ නැතුව හිටියා. දැන් ඊටත් දැන් අද ඒ වගේම දැන් යලට දැන් අපිට නියගයක් කිය ඉන්න වෙලාවේ තාම අපේ දෙයියන්ගේ පිටෙන් තාම අපේ ජලාශවල වතුර ටික තියෙනවා. අපිට යල පිරිමහ ගන්න පුළුවන් දැම්මම අපි මේ කටයුතු රට ගැහුවා. දැන් තවම ඒකට නැගත් බලබල ඉන්නවානේ. දැන්ම ඉක්මනින්ම දැන් ගොවියන්ට මේක ඉක්මන් කරවලා ඒක පිටිපස්සේ ඉඳගෙන ෆලෝ කරලා ගොවියෝ සමහරට උදාසීන ගොවියෝ ඇති. මොකද අඳේට කර වැඩ කරන ගොවියෝ ඉන්නේ. ඒ වගේ අඳ බේර ගන්න ප්‍රශ්න තියෙනවා. ඒ වගේ දේවල් එක්ක ප්‍රමාද වෙනවා ඇති. හැබැයි රජයේ හරි ක්‍රමවත් වැඩපිළිවෙළ මේ නිලධාරි ටික හරියට වැඩපිළිවෙළක් ඇතුව දර්ශනයක් ඇතුව වැඩපිළිවෙළ සකස් කරා නම් ඇයි අපිට බැරි නියමිත වෙලාවට මේවා කළමනාකරණය කරලා නියම වෙලාවට ගොවියා කුඹුරට බස්සවන්න? ඒ නිසා මේ කිසි දෙයක් මං හිතන්නේ රජයේ පැත්තෙන් හැමෝම ගාව තියෙනවා. හැමෝම ගාව ඌමනාව තියෙනවා, කතාව තියෙනවා. හැබැයි වැඩේ තමා නොවෙන්නේ. අපි ඉල්ලන බොහොම ගෞරවයෙන් කරුණාවෙන් ඔබතුමාලගේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේ මට තව කාරණ දැන් මේ දැක ගන්න ලැබුණා. අද මේ අපේ හිටපු ජනාධිපතිතුමා වෛද්‍යපාල සිරිසේන මහත්මයා මහනුවර ගිහිලා කියනවා එතුමා පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ ඇත්ත දන්නවලු. එතුමා රහස්‍ය බව මේක ආරක්ෂා කරනවා නම් නඩුකාරතුමාට මම කියන්නු. මේක මොකටද හංගන්නේ? මේ රටේ ජීවිත ගන්න කහිම වෙලා අපිට යහපාල රජයත් ඇහුණ එතුමගේ කෙරුවාවල් සිඹා ආරක්ෂක අමතුවරයා විදිහට සියල්ල එකක් තමන්ම බදාගෙන ඉඳලා අවසානයේ පාස්කු පෙරහැරලා සිද්ධ වෙලා ජීවිත ගන්නාවක් විනාශ වෙලා මේ රටේ ආර්ථික වශයෙන් කඩාවැටලා ඔක්කොම උනන් පස්සේ දැන් අධිකරණයට ගිහිල්ලා එතුමත් එකපාරටකින් වැඩිකාරයෙක් වෙලා ඉන්න කොටත් දැන් අද ඇවිල්ලා කියන කියන්නේ මෙතුමා සැබැහින්ම මේ කියපු කාරණේ ඇත්තයි නම් මෙතුමා විශාල වරදක් කරලා තියෙනවා. මෙතුමා මේ ඇත්ත දන්නවා නම් එතුමා ඇයි හෙලි නොකර හිටියේ? එතුමා සේනාධිනායකයා, මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට ඉඳගෙන එතුමා ඇයි මෙතුවක් කාලයක් මේක සංගවගෙන හිටියේ? දැන් අද මෙතුමට මතක් වුණේ මේක ඇත්ත කරපු කෙනා හෙලි කරන්න පුළුවන් අධිකරණයට ගිහිල්ලා කියන්නලු. හැබැයි ඒ අධිකරණයේ ජජ් ඒක රහස්‍යභාවය රකින්න ඕනේ. එතුමා කිව්වහම මේ අදටත් මේ කෙහෙලි රමුක් වැල්ල වගේ හරිනම් මෙතුමත් මේ කියන කාරණේ සත්‍ය නම් හිරේ ලගින්න වෙන කාරණයක් නෙමෙයි කියන්නේ. ඒ නිසා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට තමන්ගේ ඩියුටි හරියට කරලා නැහැ. මේ රටේ ජීවිත දහස් ගණනක් විනාශ වෙන තමන් පත් කරලා තවත් ඒක රහසක් විදිහට රැකගෙන මේ රටේ ජනතාව ක්‍රිස්තියානි ජනතාව බලාගෙන ඉන්නවා. මේකට සාධාරණත්වයක් ඉස්ත වෙනක අඩුම තරමේ තමන්ගේ ඥාතිය සහෝදරයා දරුවා ඝාතනය කරපු ත්‍රස්තවාදී ව්‍යාපාරයේ පිටිපස්සිටපු මහා මොලකරුවා මොකාද කියන එක දැන ගැනීම වෙනුවෙන් මහා ප්‍රපාසයකින් ඉන්නවා ක්‍රිස්තියානි ජනතාව. ඒකට සාධාරණත්වයක් ඉස්ත නොකර දැන් අද ගිහිල්ලා මහනුවර ගිහිල්ලා ඉඳගෙන මාධ්‍යයට කියනවා නම් මේකේ සැබෑ තමා දන්නවා කියලා එතුමාට මං හිතන්නේ විශේෂයෙන්ම අධිකරණයට කැඳවලා මේක රටේ ජනතාවට එලිකරන්න කටයුතු කරන්න ඕන කියන කාරණේ අපි මතක් කරනවා. ඒ වගේම අපි දැක්ක පොළොන්නරුවේ මන්ත්‍රීතුමා කතා කරන ගමන් කිව්වා මේ බාර් පර්මිට් වගේක් ගැන. සජිත් ප්‍රේමදාස මහත්මයා පහුගිය කාලේ කතා කරපු බාර් පර්මිට් 200 දීලා තියෙන එක පුළුවන් එලියට ඇවිල්ලා කියන්න කියලා අභියෝග කරනවා කියලා කිව්වා. එතුමාට හම්බුණාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේ වගේන අපි අවුස්සන්න කැමති නැහැ. මේ කට්ටියට ඕනකම තියෙනවා නම් මේව අවුස්ස ගන්න එන්න අපි පෙන්වන්නම් ගත්තු තැන් මුදල් ගියපු තැන් හැමතැනම අපි දන්නවා. මේවා පිටිපස්සේ වෙච්ච දූෂණය මේවා තමයි මේ කට්ටියගේ ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් තමන්ගේ පිටිපස්සිටපු මන්ත්‍රීවරු ටික දෙන 14ක් දෙනෙක් සනසන්ඩ ඇමතිවරුන්ට දබා දීපු කොප්පන් ඒ වගේම ෂෙඩ් පර්මිට් ටික ලබා දෙනවා. මේවා සියල්ල අපි දන්නවා. මේවා නොදන්න නෙමෙයි මෙරට මිනිසුන් රහස් නෙමෙයි. මේවා ඉඳගෙන මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරලා මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනතාවගේ ඇස්සරවන්න මේවා කතා කරපුවාම මෙවට මඩ ගහලා මෙව නැත්තම් මේ බොරුව විදියට මේ සහැල්ලුවට ලක් කරලා කතා කරන්න උත්සාහ කරන හැබැයි 70 යටපත් කරන්න බෑ මන්ත්‍රීතුමා. මේවා සියල්ල පිටිපස්සේ ඔබතුමාලගේ කටයුතු ක්‍රියාත්මක වුණා. ඔබතුමාලා තාමත් මේ
රස්සා අපිට කාලයක් තියෙනවා.
මේ රටේ ඒකාධිකාරීත්වය තුල ලාභ ලබන ක්‍රමයක් හැදිලා තියෙනවා. ඒක වීර් මෝල් හිමියන්ට ඒ වගේ තමයි රජයේ ආයතන. දැන් ඔබතුමාල දන්නවා දැන් අද ලාභ ලබනවා කියලා කියන විදුලි බල මණ්ඩලය. අද තෙල් සංස්ථාව ලාභ ලබනවා කියලා ලබනවා. ඒ නිසා ඒ සියල්ල ලාභ ලබන්නේ මොනවෙන්ද? ඒකාධිකාරීත්වය තුල තමයි තමන්ට මිලලියම කිරීමේ අයිතිය තුල ඉඳගෙන ගැටි ලාභ ලබන්නේ. තමන්ගේ දූෂණේ වළක්වගෙන නෙමෙයි, තමන්ගේ වෙන කාරණා වළක්වගෙන නෙමෙයි. හරි ඔබතුමා මගේ කතාවෙන් පස්සේ උත්තර හරි දෙන්න මම වෙලාව දෙන්න හපො
මම ගරු කරන මන්ත්‍රීවරේ නමුත් මම කියන්නේ එතුමා විවෘතව පැහැදිලි එතුමත් කියනවා මම එතුමගෙනුත් ඉල්ලනවා මේක එළියේ කියන්න මොකද හේතුව මම මේක විමසලා බැලුවම් පස්සේ මුලසුනේ සභාපතිතුමා එහෙම දෙයක් එයාලම කියනවා පුළුවන් නම් මේක එළියේ කියන්න කියලා ඒ නිසා මේතුමාට මම බොහොම සහෝදරේ එළියේ කියන්න කියලා මම කියනවා
දූෂණය හොරකම ඔය කට්ටියට ගහලා පැන්නුවෙත් මේ මිනිස්සු එක්ක වෙලයි තවමත් මෙරට බංකොලොත් කරලා තවමත් විලැජ්ජාවක් නැහැ තවමත් රකින්න හදනවා මෙරට හොරකම් කරන මිනිස්සු මෙරට වංචා කරන මිනිස්සු රකින්න කතා කරන්න දෙන්න එපා ඒ නිසා අපි කියනවා මෙරට වීගවියටත් ඒ ඒකාධිකාරීත්වය ලබා ගන්න පුළුවන් විදිහට ගොවිය සංවිධානය වෙන්න වෙනවා මේ වගේ කාලකන්ණි රජය ජනතාව ගැන හිතන්නේ නැතුව ගොවිය ගැන හිතන්නේ නැතුව තුට්ටු දෙකට දාලා ගොවියා වලපල්ලට දාන්න කටයුතු කරන රජයක් තියෙනවා නම් අපිටත් පුළුවන් වෙන්න ඕන මෙරට ජනතාව ජීවත් කරන ජනතාව තුන් වේල කන්න ලබා දෙන ගොවියා තමන්ගේ ඒකාධිකාරීත්වය හරියට පාලනය කරගන්න පුළුවන් තරමට ශක්තිමත් වුණොත් අපිට මේ ඔක්කොම නටවන්න පුළුවන් විමෝල් හිමියන් නටවන්න පුළුවන් මේ ආණ්ඩුව නටවන්නත් පුළුවන් ඒ නිසා අපි කියන්නේ මේ රටේ රජය මේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැත්නම් අපි ගොවියෝ විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක ගොවියෙක්ගේ පුතෙක් විදියට අපි ගොවියෝ විදියට එක්කලාස් වෙලා අපේ නිෂ්පාදනයේ හැට අපි ලබා දෙන්නේ ඒකාධිකාරීත්වය අපේ මිල යටතේ අපේ මිල නියම කරන්නේ අපි කියන තැනට අපි සංවිධානයෙම කියන කාරණේ මතක් කරමින් මන්නේ බොහොමත්ම ස්තුතියි
ස්තුතියි කරමි මන්ත්‍රීතුමා මීළඟට ගරු DB හේරත් එමතුමා ඔබතුමාට විනාඩි 25 කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි මූලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආපු ඔබතුමා මූලාසනේ තියාගෙන කෘෂිකර්මයේ පිළිබඳව කතා කරන්න ලැබීම මට සතුටු කාරණාවක් අද රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව කෘෂිකර්මාන්තය හා සම්බන්ධ එක පැත්තකින් කෘෂිකර්මාන්තය කඩාගෙන වැටීම අනිත් පැත්තෙන් කෘෂි නිෂ්පාදන වී අස්වැන්න ප්‍රමුඛ කෘෂි නිෂ්පාදන විකුණ ගැනීම පිළිබඳ ප්‍රශ්නය දීර්ඝ වේලාවක් තිස්සේ කතා කරා මේ පිළිබඳව අපි රටක් හැටියට ගත්තාම රටේ මහජනතාව ජීවත් කරවන්න මූලික වෙන ස්ථානය තමයි කෘෂිකර්මාන්තය ඒ හින්දා මේ ආණ්ඩුව හැම ආණ්ඩුවකම කෘෂිකර්ම ඇමතිවරයෙකුට ඒ කාරණාවලිය පවරලා තිබුණා වර්තමානයේ අපේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිතුමා වැවිලි කර්මාන්ත ඇමතිතුමා මහින්ද අමරේවර ඇමතිතුමා කෘෂිකර්මාන්තය පිළිබඳව පළපුරුද්දක් තියෙන ඒ වගේම රටේ හදගැස්ම පිළිබඳව රටේ දිසානතිය පිළිබඳව අවබෝධයක් ඇති මහජන නියෝජිතයෙක් මම එතුමත් එක්ක එතුමගේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට මමත් පෙමහන් ඇමතිතුමත් මස්තාන් ඇමතිතුමත් රත්වත් ඇමතිතුමත් කටයුතු කරනවා අපි කණ්ඩායමක් හැටියට මේ රටේ ආහාර නිෂ්පාදනයට ඒ වගේම ජාතීය ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට ඇමතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරනවා විශේෂයෙන් මතක් කරන්න ඕන කෘෂිකර්ම ඇමතිතුමාට ඒ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා වගේම රටේ ගොවි ජනතාව වෙනුවෙන් ඒ සියලුම කටයුතු කරන්නට වැටහීමක් සහ ඌමනාවක් තියෙනවා ඒ අත්දැකීමත් එක්ක කටයුතු කරනකොට මට මතකයි වර්තමාන කෘෂිකර්ම ඇමතිතුමා ඇමතිකම බාර ගන්නකොට මේ රටේ ගොවිය ගොවි බිම් වලින් ඉවත් වෙලා පොහොර සහනාධාරයේ පොහොර ටික නැති වෙනකොට වගාවල අස්වැන්න නොලැබෙනකොට ඉවත් වෙලා අපිට ඕන කරන ආහාර පිට රටින් සහල් ආනයනය කරා ඒක තමයි එදා තිබුණු තත්ත්වය අද තත්ත්වය මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි හාත්පසින් වෙනස් කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇමතිතුමා ගත්ත ප්‍රතිපත්තිය බෙහෙවින් ඉවහල් වුණා ජනාධිපතිතුමා ඒකට උදව් කරා මේ සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමල්ලා ඉදිරිපත් කරපු අදහස් දිහා බැලුවහම ඒ හැමදෙනාගේම හෘද සාක්ෂිය තුළ තිබුණේ මේ රට නැවත වතාවක් හරි තැනකට අරගෙන ආවා කියන කාරණාව ආණ්ඩු පක්ෂේ විපක්ෂේ මන්ත්‍රීවරු ඒක විග්‍රහ කරන්නට බොහෝ වෙලාවලදී මැලී වුණා හැබැයි යථාර්ථය මේ රටේ අද පෝලිං යුගයක් නැහැ අද රට සහලින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා එවගේම එළවලු පළතුරු වලින් ස්වයං පෝෂිත වෙලා තියෙනවා. මස් සහ බිත්තර වලින් ස්වයං පෝෂිත වෙලා තියෙනවා. මීට මාස 20කට එහා අගාධයකට රට ඇදෙච්ච වෙලාවේ මේ සියල්ලම හොයාගන්න බැරි තැනකට ගිහිල්ලා තිබුණා. මිල අධික වෙලා තිබුණා. අද ජනතාවගේ කෘෂි නිෂ්පාදන පාරිභෝගික ද්‍රව්‍ය අද සුලභ වෙලා තියෙනවා. මේ කාරණාව තමයි මාස 20ක කාලයක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය කරපු ප්‍රාතිහාර්ය. මේ කාරණාව කරන්නට භාවිතා කරපු පිරිස එක පැත්තකින් ආයතනවල නිලධාරීන් අනිත්තර පැත්තෙන් මහ පොළවත් එක්ක පොරබදන ගොවි ජනතාව මේ පාර්ශ්ව දෙකේම එකමුතුව අස්වැන්නක් හැටියට රටට අදරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් වීටික විකුණ ගැනීම මේ කාරණාව පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම ගත්තහම අපි පිටරටින් හාල් ගෙනාපු යුගය නැවත වතාවක් වෙනස් කරලා සහලින් ස්වයංපෝෂිත වෙච්ච රටක් හදලා ඒ වීටික විකුණ ගන්න යනකොට මේක අලුත් දෙයක් නෙවෙයි. අපිට මතකයි එක කාලයක් තිබුණා ඔබතුමා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වීටික විකුණ ගන්න බැරුව ණය වෙච්ච ගොවියෝ වසබිල ජීවිතේ නැති කරගත්තා. අද එහෙම දෙයක් අහන්න බෑ. අහන්න නෑ. රුපියල් 40 තිබිච්ච වී කිලෝ එක අද 105 දක්වා වැඩි කරලා තියෙනවා. මෙවන් පසුබිමක් නිර්මාණය කරන්නට කටයුතු කරනකොට කෘෂිකර්ම ඇමතිතුමා මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන ආහාර නිෂ්පාදනය කරන්න. නිෂ්පාදනය කරන දේවල් විකුණන්න වෙනත් ආයතනවල සහයෝගය අවශ්‍යයි. ඒ හින්දා තමයි කෘෂිකර්ම ඇමතිතුමා කීවේ මිල දීලා ගන්න වී අලෙවි මණ්ඩලයට අපිට මුදල් දෙන්න මුදල් අමාත්‍යාංශයට. කැබිනට් එකේ අවස්ථා ගණනාවකද එතුමා කතා කරා මේ පිළිබඳව. නමුත් තනියම අප්පුඩි ගහන්න පුළුවන් කමක් නැහැ එකතකින්. ඇමතිතුමාගේ වගකීම ඉටු කරා. ඉන් අනතුරු ඇමතිතුමා මොකද කරේ? ආපහු නැවත වතාවක් වී අලෙවි මණ්ඩලයේ තියෙන මුදල් හදල් හොයාගෙන නැවත වතාවක් භාණ්ඩාගාරෙන් මුදල් ඉල්ලගෙන වී මිල දීලා ගන්න කටයුතු කරා. ඉතාමත් ක්ෂණික ක්‍රියාමාර්ගයක්. සතියක් ඇතුළත දවස් දෙකක් ඇතුළත ලංකාවේ සියලුම ගබඩාවලට වී මිල දීලා ගන්න නියම කරා. අවශ්‍ය පහසුකම් දුන්නා. රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා හම්බන්තොට විතරයි වී මිල දීලා ගත්තේ කියලා. මම මතක් කරලා දෙන්න කැමති හම්බන්තොට නෙවෙයි අම්පාර කලාපෙට ගියාපුවාම ඒ විතරක් නෙමෙයි තවත් විවිධ ප්‍රදේශවල වී අලවි ගබඩාවල විශාල ප්‍රමාණයක් වී මිල දීලා ගන්න මේ පුංචි කාලයක් තුළ පුළුවන් කමක් තිබුණා. මේක 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් ඇමතිතුමා දරපු උත්සාහයේ ප්‍රතිඵල අද මේ ගොවි ජනතාවට ලැබෙමින් පවතිනවා. රුපියල් 105ක් නියම කරලා ආණ්ඩුව විමිල දෙලා ගන්නකොට පෞද්ගලික අංශයත් ආපහු තරංකාරී පසුබිමක් තුළ ගොවියන් ඒ විමිල දෙලා ගන්න උත්සුක වුණා. මේ කාරණාව තමයි අපේ උමනාව. අපි නියෝජනය කරන්නේ ගොවි ජනතාව ඔවුන්ට අවශ්‍ය කරන සාධාරණ මිලක් ලැබෙනවා නම් ආණ්ඩුවෙන් හරි පෞද්ගලික අංශෙන් හරි අපිට කමක් නැහැ. අපි රාජකාරියත් එකඟ වෙනවා. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕන වී නිෂ්පාදන ක්‍රියාවලියට අමාත්‍යාංශය මැදිහත් වුණා. රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා නියමිත කන්න වෙලා කන්නට වගා කරන්න පෙළඹෙවෙ නෑ කියලා. මට මතකයි හෙක්ට කොබ්බෑකඩුව ගොවි පරිශන ආයතනයේට අපේ කෘෂිකර්ම ඇමතිතුමා සියලුම ගොවි සංවිධානවල නායකවරු කැඳෙව්වා. මීහා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් කැඳෙව්වා. ඔක්කොම එකතු කරලා කිව්වා වහාම වගා කරන්න පටන් ගමු කියලා. ඒ ලැබිච්ච උපදේශ එක්ක වගා කරපු අයට හරි අස්වැන්න ගන්න පුළුවන් වුණා. පහුවෙච්ච අයට පහුගිය වර්ෂා කාලයේදී ගොවි බිම් හේදිලා ගියා. ආපහු උන්ගේ වගා කරන්න කටයුතු කරන්න අවස්ථාව පහු වුණා. එහින් අස්වැන්න නෙලා ගන්න පරක් වුණා මිසක්කම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිසේත් මේකට වගකීතු නැහැ. එපමණක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, අද මේ වන විට යල කන්න ආරම්භ කරන්න අවශ්‍ය සියලුම ජල ආධාර ඒ මහා වාරි සුළු වාරි ඒ වගේම ගොවි නිලධාරීන් ඔක්කොම ටික නැවත වතාවක් ඇඳව යල වගා කරන්න. අවුරුද්ද රිසරල සිංහල අලුත් අවුරුද්ද රිසරල මේ ගොවි බිම්ල වගා කටයුතු ආරම්භ කරන තුම උපදෙස් දුන්නා. අද බොහෝ තැන්වල මහා වාරිවල ජලය නිදහස් කරලා ඒ වගා බිම්වල වැඩ පටන් ගන්න කටයුතු කරලා තියෙනවා. මම නියෝජනය කරන දැදුරුවේ හොඳ උදාහරණයක්. ඒ විදිහට වැඩ කටයුතු කරන තැනකට ආවේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියම මේ කෘෂිකාර්මික මෙහෙවර නිවැරදිව ඉටු කරන හින්දා. අපි යල කන්න දැන් වගා කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ආයතනත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මාර්ගෝපදේශක එකතු කරගෙන තියෙනවා. ඒව ගොවි ජනතාවට දැනෙන සැලැස්සුවා. ගොවි නායකවරු ඇවිල්ලා මේත් එක්ක එකතු වුණා. හැබැයි අවාසනාවක මහත සමහර ගොවි නායකවරුන්ට ඌමනාවක් නැහැ. මේ කාරණාවලි හරියට කරන්න. ඔවුන් කිව්වා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ අපි වගා කරමු කියලා. එම්මතම උත්සාහ කරා. තා ඉක්මනින් මේ අන්න පටන් ගන්න යලකන්න ඉන්නේ වැස් අඩුයි. ඒ හින්දා ඒ කාරණාව පිළිබඳව පොළඹවන්න මාන්සි ගත්තා. නමුත් ඒ ස්ථානෙට නොවනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට මේ කුසිකර්ම අමාත්‍යාංශයත් එක්ක වැඩ කටයුතු කරනකොට මේ සංකීර්ණ වෙච්ච සමාජය 70 දශකයට ගිහිල්ලා දිහාට ගිහිල්ලා අපි විමසලා බැලුවොත් එහෙම මේ රටේ 80% ගොවියෝ නැත්තම් ඊටත් එහා ප්‍රමාණයක්. නමුත් කාලානුරූපීතව මේ රට වෙනස් වෙච්ච හින්දා මේ ප්‍රජා විවිධ වෘත්තීන් තෝරාගත්තා. අද කුසිකර්මාන්තයත් එකතු වෙන්නේ රටේ ජනතාවගෙන් 40-45% විතර ප්‍රමාණයක්. ඒකෙනුත් බහුතරයක් දෙනෙක් පූර්ණ කාලීන ගොවියෝ නෙවෙයි. මේ පසුබිම් අපි හරියට තේරුම් ගන්න ඕන. ඔවුන් එක්ක තමයි මේ ආහාර නිෂ්පාදනයේ ක්‍රියාවලිය අපි අවතීන වෙලා කටයුතු කරන්නේ. අද කුසිකර්ම අමාත්‍යාංශයට පමණක් මේ රාජකාරිය කරන්න බෑ. අපි පැහැදිලිව දකින්න වනජීවී දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපිට සහයෝගය අවශ්‍යයි. ඒ වගේම මුදල් අමාත්‍යාංශ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම වෙළඳ සහ පාරිභෝගික අමාත්‍යාංශ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගය අවශ්‍යයි. එපමණක් නෙවෙයි අර මේ වුණ වගේ සිදුවීම් පිළිබඳව කතා කරනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා අපි යෝජනා කරනවා මේ සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඔක්කොම එකතු වෙලා කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක බද්ධ වෙලා මේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්නට අපි වැඩපිළිවෙළක් හදන්න ඕනේ කියන කාරණාව අපි මතක් කරලා දෙන්න කැමැති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. කෘෂිකාර්මිකය කියලා කියන්නේ පාරිසරික කටයුත්තක්. මේ මහ පොළොවට බීජයක් තැන්පත් කරන්න අවශ්‍ය පදනම් හදන්න ඕන. බීජේ රෝප පැලවුණාම ඒක රැකබලා ගන්න ඕන. අස්වැන්න නෙලන තැනකන් ඒක ආරක්ෂා කරගෙන ආපහු නිරුපද්‍රිතව අස්වැන්න නෙලා ගන්න ඕන. මේක තමයි මේ කුසිකර්මාන්තය කරන්න තියෙන වැදගත්ම හරිය. මේක කරන්නවා නම් මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ රාජකාරිය කරන මිනිස්සයාගේ මනස තාමත්ම තෘප්තිමත් සන්තෝෂෙන් තියෙන පසුබිමක් හදන්න ඕන. අන්න ඒ රාජකාරිය කුසිකර්ම අමාත්‍යාංශය කරනවා. ඔබට මතක ඇති එදා පොහොර ටිකක් නැතුව ගොවි අඬනකොට ඒ තත්ත්වෙ මුදව ගන්න ජනාධිපතිතුමාගේ සහයෝගය අරගෙන කුසිකර්ම ඇමතිතුමා මේ රටේ ජනතාවට පොහොර ටික කඩමින් දුන්නා. ඒ වගේම විදේශ රටවල් වලින් සහ ලාණයනය කරන පසුබිම් වෙනස් කරන් ඒ ගොවි ජනතාවගේ දාඩිය බින්දු ටික මහන්සිය මේ මහ පොළොවට එකතු කරලා මාස 4ක් ඇතුළත රට සහලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන් කමක් තිබුණා. ඒ මහා ප්‍රාතිහාර්ය කරන්න අපි මේ මහ පොළොව පින්වත් දේශයක් බවට පත් වෙලා තියෙන හින්දා හැකියාවක් තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ රාජකාරිය කරගෙන යනකොට විශේෂයෙන් වන සතුන්ගේ කරදර අද අනන්ත අප්‍රමාණ විදියට වල්ලලියන්ගෙන් ඒ වගේම ඌරන් මුවන් ඒ වගේම මොනරුන් වඳුරන් රිලවුන් මගේ බරපතල ප්‍රශ්න මේ පිළිබඳව අපේ උපදේශ සභාවේ කතා කර අපි අනන්තවත් අපි පැහැදිලිව මතක් කරලා දෙන්න ඕන. මේ වන සතුන් බිය ගන්නවන්නට අවශ්‍ය ගිනි අවි ටික මේ ගොවියන්ට දෙන්න අවශ්‍යයි. ඒ දුන්නාම මේ ටික රැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. කලල්ට වේලාවට වතුර ගන්න වාරි කර්මාන්ත ශක්තිමත් නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඒකට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ රාජකාරී ටික ඉටු කරමින් පවතිනවා. එපමණක් නෙවෙයි කුසිකර්ම දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකත්වය තුල පුංචි ඉඩකඩක් තුල වැඩි අස්වැන්නක් නෙලා ගන්න දෙමුහුන් බීජ ලබා දෙන්න නවීන තාක්ෂණය භාවිතා කිරීම මේ වගේ විවිධ ක්‍රියාකාරකම් ඉටු කරමින් පවතින වෙලාවක් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන සහලින් ස්වයං පෝෂිත වෙලා විතරක් මදි අපිට එළවලු පළතුරු ටික අපි හොයා ගන්න ඕන. අපි දන්නවා පෞගේ කාලේ කැරට් කිලෝ එකක් රුපියල් 2300 ඉහළට ගියා. අද ඒක මිල පහල බැහැලා මේ මහා පාරිසරික ක්‍රියාවලියත් එක්ක මේ දේශගුණයේ විපර්යාසන්න එක ගොවියා ගොවිමට ගිහිල්ලා වගා කරනකොට සමහර වෙලාවල ජස්සන්න වැඩියෙන් හම්බෙනවා. එතකොට අස්සන්න මිල අඩු වෙනවා. ඊගාවට ආණ්ඩුවට ඇමතිවරයට දොස් කියනවා මිල අඩු විකුණ ගන්න විදියක් නැහැ කියලා. ආපහු කාලගුණික විපර්යාසයන් එක්ක නැවත වතාවක් වගා බීම වලට හානි වුණාම ආපහු වස්සෙන් අඩු වෙනවා. ඊට පස්සේ මිල ඉහළ යනවා. අන්න මිනිස්සු ආණ්ඩුවට ඇමතිවරයට දොස් කියනවා දැන් මේ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි කියලා. මෙන්න මෙවන් තත්වයක් තියෙන රටක අපිට තියෙන අභියෝගය තමයි මේ නිසි වෙලාවට නිසි විදිහට ඒ අස්වැන්න නෙලා ගන්න පසුබිම හදන්න. මෙන්න මේ වෙනුවෙන් අපි නවීන තාක්ෂණය උපයෝග කරගන්න ගෘහස්ත වගාවල් කරන්න. ඒ වගේම ජල ආධාර මූලික කරගෙන දෙකන්න තුන්කන්න මැදකන්න වගා කරන වැඩපිළිවෙළ දක්වා ද අවතීන වෙලා තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ සියලු ජයග්‍රහණයන් අනාගතයේ යහපත් කුසිකර්මාන්තයක් වෙනුවෙන් අපිට හරි විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. ඒ වගේම අද අතිරේක ආහාර භෝග පිළිබඳව කතා කරනකොට මේ කුසිකර්ම අමාත්‍යාංශය මැදිහත් වෙලා අද මේ වන විට මැද කන්න වගා කරන්න මුං ඇට කවපි කුරක්කම් වගේ දේවල් දෙන්න, ඒ වගේම යල කන්නේ සුළු ජල ආධාර පාවිච්චි කරලා වී වගා කරන්න බැරි තරම් අඩු ජල ධාරිතාවක් තියෙන පුංචි වාරි කර්මාන්ත භාවිතා කරලා මේ වගේ අතිරේක ආහාර භෝග වගා කරන්න වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. එපමණක් නෙවෙයි ලංකාවේ සත්ව නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ආහාර ටික සත්ව ආහාර බඩිනුගු විශේෂයෙන් පිටරටින් ආනයනය කරනවා. ඒ ආනයනය කරන එක වළක්වන්න ලංකාවේ ගොවියොත් එක්ක බඩිනුගු වගා කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශ ඇමතුමා ඒ අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීලා කටයුතු කරන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අපි කෘෂිකර්මාන්තය පිළිබඳව කතා කරා, විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් මේ සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව කතා කරා. මම මතක් කරලා දෙන්න කැමතියි, අද කොරෝනා වෛරසයත් එක්ක මේ රටේ කුකුල් කර්මාන්තය කිරි නිෂ්පාදනය කඩාගෙන වැටුණා. ඒ අවශ්‍ය මෙවලම් හිගකම තිබුණා, සත්වාහාර හිගකම තිබුණා, මව් සත්තුන් කුකුලන් හදන්න ආනයනය කරන ප්‍රමාණය අඩු වෙලා තිබුණා. මහා බරපතල ඛේද වාචකයක් වෙලා තිබිච්ච වෙලාවක ආපහු පහුගිය අවුරුදු දෙකක කාලය තුල මේ ජයග්‍රහණය ලබා ගන්නත් කෘෂිකර්ම ඇමතුමාට හැකියාවක් තිබුණා. අවශ්‍ය මව් සත්තු දෙක ගෙන අරගෙන ඇවිල්ලා පැටවුන් ගොවි ජනතාවට ලබා දීලා වැහිච්ච කුකුල් ගොවි පවුල නැවත ආරම්භ කරන වැඩපිළිවෙලක් දක්වා අරගෙන ඉන්න පුළුවන් කමක් තිබුණා. අදර බිත්තර වලින් ස්වයං පෝෂිත වෙලා තියෙනවා, මස් වලින් ස්වයං පෝෂිත වෙලා තියෙනවා. මස් ලංකාවේ පමණක් නෙවෙයි විදේශී රටවල් වලට අපනයන කරන භාණ්ඩයක් බවට පරිවර්තනය කරන්න ලංකාවට ඩොලර් ගේන වැඩපිළිවෙලක් දක්වා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වගා කටයුතු වලට සාපේක්ෂව සත්ව පාලන කටයුතු අද නිසිතන අරගෙන ඇවිල්ලා තියෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමති. මට ප්‍රශ්නයක් තියෙනවා මූලාසනාරු ගරු සභාපතිතුමනි, අපි වී ගොවියට සහන දෙනවා. ඔබතුමාට මතක ඇති මේ රටේ ගොවියට පොහොර ටික නොමිලේ ලබා දෙනකොට, ඒ වගේම ඉන්ධන ටික අස්වැන්න නෙලා ගන්න ඩීසල් ටික නොමිලේ ලබා දෙනකොට, ඒ වගේම ජපාන් ආධාරයට නොමිලේ යූරියා පොහොර ටික ලබා දෙනකොට, අද මේ වන විට නැවත වතාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වෙලා පොහොර ටික මිල දීලා ගන්න ගොවියාගේ ගිණුමට ගොවියා දන්නේත් නැහැ සල්ලි ටික යනවා. දැන් මේ යල කනටත් අවශ්‍ය පොහොර සහනාධාර මුදල් ගොවියට මිලදීලා ගන්න අවශ්‍ය දේවල් ටික ලබා දෙන්න මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් එක්ක කටයුතු කරලා තියෙනවා. යල කන්න තව ආරම්භ වෙලා නැහැ. නමුත් ගොවියගේ බැංකුවට සල්ලි යවන වැඩපිළිවෙළ දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ විදිහට ඒ පැත්තෙන් අපි සහන දෙනවා. අනිත් පැත්තෙන් සත්ව පාලන නිරත වෙලා ඉන්න අයට සත්ව ආහාර ගේන්න තීරුබදු සහන දීලා අවශ්‍ය පහසුකම් දෙනවා. දැන් කෘෂිකර්මාන්තයේ අස්වැන්න නෙලා ගන්න රජයේ මැදිහත් වෙන ගොවියට සහන දෙනවා. සත්ව පාලන නිරතුලයි ණයට වැඩි අස්වැන්නක් ගන්න අවශ්‍ය සහන දෙන්න රජයේ මැදිහත් වෙනවා. කුමක් වෙනුවෙන්ද රජයේ මේ වගේ සහන ලබා දෙන්න මැදිහත් වෙන්නේ? පාරිභෝගිකයා සනසන්න, පාරිභෝගිකයට සහන විදිහට පාරිභෝගික ද්‍රව්‍ය දෙන්න තමයි අපි මේ දේවල් රජයේ මැදිහත් වෙලා කරන්නේ. නමුත් රජයේ අරමුණ ඉටු වෙනවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. රජයේ එක පැත්තකින් ගොවියට සහන දීලා ගොවි නිෂ්පාදන කරලා පාරිභෝගිකයට ලබා දෙනකොට අතරමැදියෝ ඒවා මිලදීලා අරගෙන අමුතුම වෙළඳ මාෆියාවක් තියෙනවා. සත්ව පාලන ක්‍රියාවලිය තුලත් ඒ දේ අපි දකිනවා. මෙන්න මේ බරපතල ගැටලුව අද රජයේ විත්තිකුඩු නම්වන්නට උත්සාහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා රජයට පුළුවන්කමක් තිබුණොත් මේක කළමනාකරණය කරන්න, අතරමැදියට වැඩි ලාභයක් නොයවන විදිහට පාරිභෝගිකය සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක් හැදුවොත් අපි විශ්වාස කරනවා සභාපතිතුමනි අපිට මේ තියෙන පාරිභෝගික ගැටලු වලට හරි විදිහට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ අපිට කරන්න තියෙන සියලුම රාජකාරී ටික මම විශ්වාස කරන රජයක් හැටියට ඉටු කරගෙන යනවා. කෘෂි රක්ෂණ මණ්ඩලය අද පවුගේ කන්නේ පවුගේ යාල කන්නේ කුඹුරු පාළු වුණා. ඒ අයට වන්දි ගෙවන්න අවශ්‍ය සියලු කාරණා කටයුතු ඉටු කරලා දැන් මේ වනවිට චෙක්පත් ඔවුන්ගේ ගිනුම් වලට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ යාල කන්නත් නැවත වතාවක් ඒ වගහානි වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරලා මුදල් හදල් දීලා නැවත වතාවක් කෘෂි රක්ෂණ මණ්ඩලය වගා ආරක්ෂා කරන රක්ෂණය කිරීමේ වගකීමත් බාර අරගෙන තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා රජයක් හැටියට මේ වගකීම කෘෂි කර්මාන්ත වේදමින් ඉටු කරන වෙලාව. අනිත් පැත්තෙන් ගත්තහම සුළු මෝල් හිමියන් පිළිබඳව කතා කරා විශේෂයෙන් මතක් කරන්න ඕනේ රජය විශාල මුදල් ප්‍රමාණයක් දීලා මේ වන විට සුළු මෝල් හිමියන්ට වී මිල දීලා ගන්න අවශ්‍ය පහසුකම් සකස් කරලා දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ සුළු මෝල් නැවත වතාවක් ශක්තිමත් කරන්න ඕන. සුළු හා මධ්‍ය පරිමාණ මේ මෝල් හිමියන්ගේ උමනාව ඉටු කරන්න අපි මැදිහත් වුණොත් මේ තරංකාරී පසුබිමක් තුළ සාධාරණ මිලකට පාරිභෝගිකයකට සහල් ටික ලබා දෙන්න පුළුවන් වේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. ඒ වගේම මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා පැහැදිලිවම ගොවියා කෘෂි කර්මාන්ත නිරත වෙලා ඉන්න අයට වෙනුවෙන් අපි පෙනී හිටින්න අවශ්‍ය කියන කාරණාව. විශේෂයෙන් තරුණ පිරිස ගත්තාම අද කෘෂි කර්මාන්තයේ එළමෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. අද විශේෂයෙන් තරුණයින්ට වෙනත් විවිධ වෘත්තීන් කරා පහසුවෙන් කරන්න පුළුවන් වෘත්තීන් තියෙනවා. ඒ හින්දා මේ කෘෂි කර්මාන්තයේ තරුණ එන එක අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා යාන්ත්‍රික කෘෂි කර්මාන්තය මේ ගොවිබිම් තුළ නැවත ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් රජයේ මැදිහත් වෙන්න අවශ්‍යයි. පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීතුමල්ල කිව්වා යන්ත්‍රෝපකරණවල මිල පිළිබඳව අපි පැහැදිලිව පිළිගන්න ඕන. අද බදු සහන දීලා මේ යන්ත්‍ර සූත්‍ර ටික ගොවිබිම් සකස් කරන්න අවශ්‍ය දේවල් අස්වැන්න නෙලා ගන්න ඒ යන්ත්‍ර සූත්‍ර අපිට සාධාරණ මිලකට දෙන්න පුළුවන් කමක් තිබුණොත් අපිට පිරිවේ අඩු කරගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම මේ විවිධ විදිහට දැන් අපි ගෙවල් ඇතුලේ වගා කරනවා, ගෘහස්ථිත වගා කරන ස්ථානවලදී අපිට කෘමිනාශක භාවිතා කිරීම සීමා කරන්න පුළුවන්. ඒ වගේම ජලය භාවිතා කරන්න සීමා කරන්න පුළුවන්. පොහොර යන වීදම් ප්‍රමාණය සීමා කරන්න පුළුවන්. ඒ වගේම වැඩි අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. ඒ වගේම නෙලා ගන්න අස්වැන්න වල ගුණාත්මකව වැඩි කර ගන්න පුළුවන්. එහෙම වුණම ඒ නිෂ්පාදන ටික වැඩි මිලට දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ නිසා මෙන්න මේ වගේ ක්‍රමවේද අද තරුණයින් කරා යොමු කරන වැඩපිළිවෙලක් කෘෂිකර්ම මෙමතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකට අවශ්‍ය සහන ලබා දෙන වැඩපිළිවෙලක් කෘෂිකර්ම මෙමතුමාගේ ඒ වැඩපිළිවෙල තුළ විශේෂයෙන් තරුණ පිරිස විශාල වශයෙන් මේත් එක්ක එකතු වෙන අවස්ථාවල අපි දැකලා තියෙනවා. එනිසා මම කල්පනා කරනවා රජයක් හැටියට කෘෂිකර්ම අමාත්‍යාංශයක් හැටියට ඒ වගකීම් නිසි විදිහට ඉටු කරමින් යන වේලාවක තමයි මෙවන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ වී නිෂ්පාදනය කිරීම පිළිබඳව, වී වලට සාධාරණ මිලක් ලබා දීම පිළිබඳව, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පිළිබඳව එතුමායි කාරණා ඉදිරිපත් කරා. ඊට අමතරව එතුමා කිව්වා සත්ව පාලන කටයුතු වල නිරත වෙලා ඉන්න කෘත්‍රිම සිංචන ක්‍රියාවලියට අවශ්‍ය LDI මහත්තුරු සත්ව සංවර්ධන උපදේශකවරුන්ගේ ක්‍රියාකාරකම්. විශේෂයෙන්ම ගත්තාම සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලංකාවේ සත්ව පාලන කටයුතු වල පුරෝගාමී හැටියට මාර්ගෝපදේශක හැටියට ඒ වගකීම උසුලනවා. එහෙම කරනකොට මේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පළාත් සභාව සම්බන්ධ වෙච්ච විෂයක් හැටියට මේ විෂය සාර්ථක කරගන්නට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුත් එක්ක මේ රාජකාරිය කරන්න මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන් LDI මහතුරු අපිට අවශ්‍ය ප්‍රමාණය නැහැ. සත්ව සංවර්ධන උපදේශකවරු අපිට බඳව ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අමාත්‍යාංශයක් හැටියට භාණ්ඩාගාරයෙන් මේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඉන්න පිරිසත් එක්ක මේ රාජකාරිය කරගෙන යනකොට මේ කෘතිම සිංචන ක්‍රියාවලිය පෞද්ගලික අංශයටත් මේක කරන්න පුළුවන්. අපි දැන් ගිනවා ගම්වල තරුණයෝ මේ පිළිබඳ වෘත්තිය ඉගෙනගෙන පුංචි සතියයි දෙකකින් මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ අය ඒ රාජකාරිය කරගෙන. ඒ හින්දා සමහර කිරිනිස් මිල දීලා ගන්න ආයතනත් මේ රාජකාරියත් එක්ක එකතු වෙලා විශේෂයෙන් අපේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙච්ච මිල්කෝ ආයතනය විශේෂ තරුණ කණ්ඩායමක් තෝරාගෙන මේ කෘතිම සිංචන ක්‍රියාවලිය පුහුණු කරලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙවන් වෘත්තිකින් සමාජයේ වැඩි පිරිසක් ඉදීම, ඒ වගේම ඒ අයට අපේ දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය පහසුකම් ලබා දීම මේ සිංචන ක්‍රියාවලියට දායක කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මේ ඒ කාරණා පිළිබඳවත් අමාත්‍යාංශයේ අවබෝධයේ අවධානය ලක් කරලා තියෙනවායි කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අනිත් එක අපි ධර්මදාස මන්ත්‍රීතුමා මතක් කරා මොරණාගල දිස්ත්‍රික්කයේ ඉඩම් භාවිතා කිරීම පිළිබඳව, ඒ වගේම කෘෂිකර්මාන්තයට ඇවිත් වෙලා තියෙන බාධක පිළිබඳව විවිධ දෙපාර්තමේන්තු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, ඒ ආයතනවල තියෙන අවහිරතා පිළිබඳව කතා කරා. අපි පැහැදිලිව මතක් කරලා දෙන්න කැමති රටක් හැටියට රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ගොවිබිම් ආරක්ෂා කරගන්නා වගේම සතුන් ජීවත් වෙන ප්‍රදේශවලත් ඒ ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරලා ඒ පරිසරික ක්‍රියාවලිය ඒ විදිහටම තියෙන්න ඕන. ඒක එක්කනගේ දේශපාලන මතිමතාන්තර අනුව ඒවා සකස් කරන්න, නීති රීති වෙනස් කරන්න, රටේ ජාතික ප්‍රතිපත්තිය දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයක් බවට පරිවර්තනය කරන්නට කොහෙත්ම අපිට ඉඩ දී යුතු නැහැ. රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඒ හින්දා වගාබිම් ඒ විදිහට පවත්වගෙන යන්නත්, සත්තුන් ජීවත් වෙන ප්‍රදේශ වන සංරක්ෂණ ඒ ප්‍රදේශ ඒ ටිකත් පවත්වගෙන යෑමේ වගකීමත් අපි රජයක් හැරී අපි තියෙන බව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ නිසා මූලාසන ආරුඩ ගරු මන්ත්‍රීතුමනි, මම විශ්වාස කරනවා අද ඉතාමත් වැදගත් යෝජනාවක් මේ පාර්ලිමේන්තු සාකච්ඡා කරා. විපක්ෂයේ අපේ රංජිත් මද්දුම්බණ්ඩාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව, කීත් නෙල්සන් මන්ත්‍රීතුමා ස්ථිර කරපු ඒ යෝජනාව අතිශයින් වැදගත් වෙනවා. එතුමල්ලගේ පැත්තෙන් අපි විශ්වාස කරනවා විපක්ෂය කෙරෙහි රජය ගෙන යන වැඩපිළිවෙල විවේචනය කරන්න පාවිච්චි කරවයි කියලා. නමුත් කුසිකර මැමතුමත් ඒ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතුවර හැටියට අපි සියලු දෙනාත් ඒක විග්‍රහ කරන්න, ඒක පිළිගන්නේ අපිට ලබා දුන්නු මාර්ගෝපදේශකත්වයක් හැටියට. සභාව තුළ විවිධ අදහස් ඉදිරිපත් කරා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ කාරණාව පිළිබඳව සුභවාදී ඉදිරිපත් කරා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු සමහරක් මේක සුභවාදීවත්, සමහරක් මේක රජයට මඩ ගහන්නත් ඉදිරිපත් කරා. අපි හැම එකක්ම අමාත්‍යංශය කෙරෙහිට කුසිකර්ම ඇමතුමා ඒ සියල්ලම බොහොම ගෞරවාන්විත ඉදිරි අදහස් පාවිච්චි කරගනිමින් ඉදිරි අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් වලදී ඒ වටිනා අදහස් ඉදිරිපත් කරපු සියල්ලම උපයෝගී කරගෙන අමාත්‍යංශයේ වැඩ කටයුතු කරන සූදානම් වෙන බවත් විශේෂයෙන් මතක් කරමින් මේ අවස්ථාව ලබා දුන් ඔබතුමාට මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමින් මම කතාව මෙතකින් අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඒ අනුව පාර්ලිමේන්තුව යළි 2024 04:01 වෙනි දින පෙරවරු 9:00 මාට රැස්වේ